ඊළඟට ගරු රෝහණ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක්
තියෙනවා. 10යි
තියෙනවා. මූලාසන ඔබන ගරු මන්තුමනි, ස්තුතිවන්ත වෙනවා අපේ දිස්ත්‍රික්කයට
විශාල. ඔබට ප්ලීස් මූලාසනට ගරු මන්ත්‍රීතුමෙක්ගේ නමක් යෝජනා කරන්න.
මේ මූලාසනට නෙල්සන් මැතිතුමාව යෝජනා කරන්න.
ඉස්තිර කරන්න ඒ යෝජනා.
ඒ යෝජනාව මම ස්ථිර කරනවා.
කතා කරන්න ගරු මන්ත්‍රීතුමනි.
මුලාසන ඔබන ගරු මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට වැදගත් වන විෂයන් කීපයක් සම්බන්ධව කතා කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධව, විශේෂයෙන්ම හැමදෑම අපි වනජීවියක වන සංරක්ෂණයත් එක්ක ගැටෙන වනජීවියකේ නිලධාරි මහතුරුන්ගේ සමහරක් අපි හැමදෑම කතා කරපුවම සමහර නිලධාරි මහතුරු අපිත් එක්ක අමනාප වෙනවා ඇති. නැහැ, හැතරම සද්භාවයෙන් බොහොම ගුණාත්මකව වැඩ කරන නිලධාරි මහතුරුන් අතරේ දූෂිත නිලධාරි මහතුරුන්, ඒ වගේම මුදලට යටවෙච්ච නිලධාරි මහතුරුන් නිසා අපේ ප්‍රදේශයේ විශාල ජනතාවක් කුෂිකර්මාන්තයෙන් යෙදෙන ජනතාවක් විශාල වශයෙන් බැටකනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ අපි පනත සම්මත කරගත්ත මේ වන සංරක්ෂණය සහ වන ජීවීකට අදාළව තියෙන ඉඩම් කුෂිකර්මාන්ත කටයුතු වල යෙදෙනවා නම් ඒව නැවත ඒ ජනතාවට ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු වෙනුවෙන් අපි පනත සම්මත කරගත්තා. ඉතින් ඒ අනුව මම හිතන්නේ බොහොම සද්භාවයෙන් කරලා අමතුමිය කිව්වා මේ වෙනකොට පරීක්ෂණ කරලා සමීක්ෂණ කරලා දැන් ඒව අපි තීරණය කරලා ඉවරයි කියලා. හැබැයි මම කියනවා තාම ඒව හරියට සාධාරණව ඒ කටයුතු සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඒ ගොවි ජනතාවගේ නැවත ග්‍රාමසේක මහතුරු, ඒ ප්‍රාසලිකම් කාර්යාලවල ඉන්න වනජීවි නිලධාරි මහතුරු, වන සංරක්ෂණ නිලධාරි මහතුරු කියලා හරියාකාරව සමීක්ෂණ කරන්න. ඒ සමීක්ෂණ කරන්න ගමේ ඉන්න වැඩිහිටි පිරිසත් සම්බන්ධ කරගන්න. මේ නිලධාරි මහතුරු විතරක් නැතුව කමිටුවක් පත් කරගෙන ඒ කමිටුව හරහා මේ ගමේ ඉන්න නිලධාරීන්ගෙත්, ගමේ ඉන්න සමාජිකයන්, වැඩිහිටි පිරිසකෙන් මේ ගම් මායිම් හරියාකාරව තෝරාගෙන ඒ අනුව කටයුතු කරලා බොහොම ඉක්මනින් දැන් ඉඩම් දෙනවා කියලා ජනාධිපතිතුමා බොහොම කතා කරන, ජනාධිපතිමාගේ ජනාධිපති වර්ණ පොරොන්දු මාලාවේ අංක ඉහෙලින්ම උඩින්ම තියෙන කාරණයක් විදිහට කතා කරන්න මේ ඉඩම් ඔප්පු ලබා දීම. ඒ නිසා අපි කියනවා කාට ජනාධිපති වෙන්න හරි මොනවා හරි වෙන්න මේ රටේ අහිංසක ජනතාවගේ භූමියේ අයිතිය තහවුරු කරලා දීම වෙනුවෙන් කටයුතු කරන්න කියන කාරණේ කරන්න. ඒ වෙනුවෙන් යනකොට නිලධාරි මහතුරු විදිහට ජනතාව තලාපෙලන්නේ නැතුව බොහොම සද්භාවයෙන් අනුකම්පාවෙන් ඒ ජනතාවගේ සැබෑ උරුමය මේක කොච්චර කාලයක් වගා කරගෙන දුන්නද, කන්නත් දෙකක් වැඩ නොකර හිටියාම කැලේ වැහුනහම මේක කැලයක් විදිහට හිතන්නේ නැතුව ඒක පාරම්පරිකව ඉතිහාසයේ වගා කරලා තියෙනවනම් ඒ අයට ලබා දීමට සද්භාවයෙන් ගිහිල්ලා අතන සාකච්ඡාව මේ ආරම්භ කරන්න හරි. නැත්තම් නොදී ඉන්නම හිතාගෙන ගිහිල්ලා මේ සාකච්ඡාව ආරම්භ කරොත් වෙන්නේ අවසානයේ ගැටුමක් ඇති වෙලා මේ අයට මේ සාධාරණ ඉෂ්ට වෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් අලි මිනිස් ගැටුම ගැන අපි කතා කරලා වැඩක් නැහැ. මම හිතන්නේ පාර්ලිමේන්තු සියලුම මන්ත්‍රීවරු මේ ගැන කතා කරනවා. අලි මිනිස් ගැටුම විසඳන්න රජයේ විදියට හැම රජයක්ම විශාල වශයෙන් මුදල් වෙන් කරනවා, විවිධ කරුණු කාරණා අත්දා බලනවා. අපි වසර ගණනාවක් තිස්සේ වෙනවා මේ වගේ හරි ආකාර හරි තීන්දුවක් ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි අලි මිනිස් ගැටුමේදී පීඩාවටපත් වෙන ජනතාවගේ වන්දි ලබා දීම ඉක්මන් කරනවා නම් බොහොම හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම මරණයක් සිද්ධ වුණාම ඒ අර ප්‍රාසිලිකම් කාර්යයෙන් ලැබෙන ඉක්මනින් ලැබෙන සෙනික මුදල ඇරුණාම අනිත් ටික ලැබෙන්න විශාල කාලයක් ගන්නවා. එහෙම නොවී ඒක ඒ අයට මරණයක් වෙනුවෙන් සල්ලි ඉල්ලිල්ල පස්සෙන් යන්න තරම් විල්ලෙජ් හැබවට පත් කරන්න එපා. ඒක තමන්ගේ කවුරු හරි නෑදෑය හිතවත මැරුණාම මේකට වන්දි ඉල්ලගෙන කියලා විල්ලෙජ් හැය මිනිස්සුන්ට. මරි ඒ හින්දා ඒක සත්භාවයෙන් බොහොම ඉක්මනින් ඒකට ගෞරවයක් ඇති වෙන විදිහට ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ විශාල වශයෙන් අපි දන්නවා මේ ගෙවල් වලට හානි කරනවා. ඒතකොට ඒ වගේ මුදල් ටික ලබා දෙන්න කියලා කතා කරපුවාම කියන්නේ මේ ඔඩිට් ප්‍රශ්න. එතකොට මේ ඔඩිට් ප්‍රශ්න කියකේ මේක හිටපුවාම අර මිනිස්සුන්ට මේ කඩපු ගෙදරේ අයපෝ වින්නන ඉක්මනට හදා ගන්නත් වෙනවා. එතකොට වෙන ගෙදරක යන්නත් නැහැ. එතකොට ඔඩිට් ප්‍රශ්න නිවරදි කරලා මෙව එනකොට අර මිනිහා එක්ක ගේ හදා ගන්න පුළුවන්කම තියෙනවා නම් තමන්ගේ පුද්ගලික මුදලින් හදා ගන්න ඕනේ. එහෙම නැහැ ඒ හදාගෙන තිබුණාන් පස්සේ මේක යට යනවා. එහෙම නොවෙන්න බොහොම කාර්යක්ෂමව මේ මුදල් ලබා දෙන්න උනන්දු වෙන්න. මේ මිනිස්සුගේ මානසික මොනතරම් කඩන් වැටෙනවද කියන එක නිලධාරි මහතුරු විදිහට නෙමෙයි එතෙන්ට ගිහිල්ලා බලපුවා මිනිස්සු පපුව පිච්චෙන ප්‍රමාණය, මේ මිනිස්සු ජීවිත කාලයක් ගොඩනගාගත්තු තමන්ගේ දරුපවුල ජීවත් වෙච්චි නිවස තමන් ගොඩනගාගත්තු දේපල විනාශ වෙලා තියෙනකොට ඒ ජනතාව විදිහට පීඩාව ජනතාවගේ පැත්තෙන් හිතලා දකින්න පුළුවන් නම් මං හිතන්නේ අපේ රටේ හොඳ රාජ්‍ය සේවයක් ගොඩනගන්න පුළුවන් වෙයි, ජනතාවට හොඳ සේවයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා හැමදාම බයිනෝ වෙනුවට මම ඔබතුමාලා ඉල්ලන්නේ මේ කාරුණික මේ වෙනුවෙන් අවධානය යොමු කරන්න. මේ ඔබ අපි ඔක්කොම නියෝජනය කරන ජනතාව
ඔබතුමාලට පඩිය හම්බ වෙනකොට ඔබතුමාලට තියෙන බැඳීම අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ කට්ටිය කිලින්ම ඇවිල්ලා යෝජනා කරන්නේ, චෝදනා කරන්නේ අපි දුක් ගැනවිලි කියන්නේ ජනතා නියෝජිත වෙච්ච අපිට. ඒ නිසා අපි මේ ජනතාවට වග කියනවා වගේ ඔබත් වග කිය යුතුයි. මෙරටේ මහජන මුදලින් නඩත්තු වෙන ජනතාවක් ඔබතුමාල්. මහජනතාවගේ මුදල් වලින් තමයි ඔබට වැටුප් දීමනා සියල්ල ලැබෙන්නේ. ඒ නිසා විවිධ කරුණු කාරණා කියනවා. සේවාවට යන්න පහසුකම් නැහැ කියනවා, ඉන්ධන නැහැ කියනවා, වාහන නැහැ කියනවා, රැවෙලා යන්න බෑ, ජීවිත ආරක්ෂා ප්‍රශ්න කියනවා. මේ මොන ප්‍රශ්නේ තිබුණත් අපි බැඳිලා ඉන්නවා මේ රටේ ජනතාවට සේවය කරන්න. නිසා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින මේ ආයතන නියෝජනය කරන ඔබතුමාලා සියලු දෙනාම මේ වෙනුවෙන් කටයුතු කරන්න. මේ තමයි මේ වනජීවික සම්බන්ධ ඔබතුමාලායන් කරන්න තියෙන ඉල්ලීම. අනිත් පැත්තෙන් අද වෙනකොට අපි දක්නවා මේ වනජීවිකත් එක්කම වැටිච්ච තව කණ්ඩායමක් ඉන්නවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව. ඒක එක පැත්තකින් මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අලිවැටවල් රකින්න කියලා ගන්නවා කොටසක්. ඒක දේශපාලන වශයෙන් සමහරට මේක බෝනස්යක් විදිහට සමහරු සලකන්නේ. මේ දැන් අද වෙනකොට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන විශාල ඒ අපේ ආදරණීය ජනතාව අපේ යුද්ධ කාලේ මේ රට ආරක්ෂා කරගන්න කටයුතු කරපු එක එක දේශපාලන ඔලොමොට්ටල තීන්දුව ගේනකොට එවුව ක්‍රියාත්මක කරන්න බෙල්ල දීලා කටයුතු කරපු ඒ සිවිල් ආරක්ෂක නියාමකවරු යොදා ගන්නවා මේ දේශපාලන කටයුතු වලට. එතකොට මේකත් බෝනස්යක් විදිහට අලි වැට රකින්න යනවා නම් ඒකට 15,000ක් වනජීවකෙන් ලැබෙනකොට ඒක එයාට දෙන දේශපාලනඥයාගේ හුරතලෙකට දෙන වාසියක් විදිහට සලකන්නේ. ඊට පස්සේ අලියා සැබැහිම් වෙන තැන වෙනුවට තැන් තැන් වලින් අටව ගන්න තමන්ගේ නිවසට ලේසි තැන මොකක් හරි අට්ටාලයක් හදාගෙන එතන ඉඳලා වැටට යන්න. හැබැයි සැබැහිම්ම ගමේ අලියා කඩාගෙන එන තැන අලි වැට කඩන තැන නෙමෙයි මේ වන අපේ සිවිල් ආරක්ෂක නිලධාරි ගත්තත් ක්‍රියාත්මක වෙන. මේ අය ගන්නවනම් ඔබතුමාලා රුපියල් 15,000ක දීමනාවක් දෙනවනම් සැබැහිම්ම රාජකාරී කරන කට්ටිය එතන යොමු කරනවනම් ඒක හොඳ බවට පත් වෙනවා. එතකොට ඒ හරහා මේ ගුණාත්මක සේවයක් ලබා දෙන්න පුළුවන්. ඇත්තරම සිවිල් ආරක්ෂකයෙක් කරුණාම සාමාන්‍ය ඔබතුමාලගේ වනජීවි නිලධාරියෙකුවත් මං හිතන්නේ නැහැ රාත්‍රී කාලේ එහෙම ගිහිල්ලා ඉන්න පුළුවන්. අවි ආයුධ පුහුණුවක් තියෙන කෙනෙක් තමයි මේ කටයුත්තට හොඳ. අලියා එනකොට නිකම් මිනිහෙකුට හූ කියලා එලව ගන්න බෑ. දැන් අලි ඒවට සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා සිවිල් ආරක්ෂක නිලධාරීන් ගන්නවා නම් ඒක බොහොම සාධාරණ නිලධාරි මහත්තුරුන්ගෙන් ගන්න දේශපාලඥයන්ගෙන් අර ගන්නවා වෙනුවට සැබැහිම ඔබතුමාලා නියම තැන් ගම්වැසියන්ගෙන් තීරණය කරලා මෙතනින් තමයි අලියා ගම් වදින්නේ. අලියා වැට කඩන්නේ මෙතන. ඒ තැන් වලට අදාළව අට්ටාල ටික අර්ධ කරලා ඒ කට්ටිය ගන්නවා නම් හොඳයි. එහෙම නොවුනහම මේක දේශපාලඥයන්ට හිතවත්කම් කියන අය මෙහරා නම් කරලා යවන ඔබතුමාලා ගාව. ඒ නිසා ඔබතුමාලා වැරදි නැහැ. හැබැයි දේශපාලඥයා ඊට පස්සේ අද පාර්ලිමේන්තුවේ කතිකාව මොකද්ද? මේ පන්සල් රකින්න, අලි වැට රකින්න අපි මේ ආරක්ෂක අංශ විදියට දාලා ඉන්නවා කියලා කියනවා. හැබැයි එතෙන්ට ගෙනිහිලා තියෙන කවුද? මෙරට දේශ අපේ දිස්ත්‍රික්කේ ගත්තාම වැඩිම සිවිල් ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයක් රැකියාව කරන දිස්ත්‍රික්කේ. එතකොට ඒ දිස්ත්‍රික්කේ වැඩි හරියක් ගිහලා විහාරස්ථානවලත් ඉන්නවා තමයි. හැබැයි අපේ රටේ විහාරස්ථානත් අද පිරිසිදුවට තියෙන්නේ මේ කණ්ඩායම මෙතන කරන කැපවීම තුල. පහුගිය කාලේ අපි දැක්කා අපේ ගෝඨාභය රාජපක්ෂ ජනත්ම ගෙනාව කෘෂිකර්මාන්තය විනාශ කරන්න අපේ කොම්පෝස්ට් පිළිබඳ මේ පාන වැඩවිදිල ගෙනල්ලා ක්‍රියාත්මක කරනකොට ඒක කොම්පෝස්ට් හදන්නත් මේ අය තමයි පාවිච්චි කරේ. රජයේ ඕන ගන්න ඔලොමොට්ටල තීන්දුව ක්‍රියාත්මක කරවන්න බෙල්ල දෙන්න වෙලා තියෙන මේ ඇටි. එහෙම කරනකොට දැන් කියන පන්සල් රකින්න ඉන්න, අලි වැට රකින්න ඉන්න මේ ආරක්ෂකවරු. ඉතින් ඒ අයට හරියාකර වටිනාකමක් වෙන දෙයක් අපි දැන් ඒ විතරක් නෙමෙයි. ඇමතිවරුන්ගේ ගෙවල් වල උයන්ඩක් ගිහිලා දාගෙන ඉන්නෝ මේ අය සිවිල් ආරක්ෂක නිලධාරි මහත්තුරු. එහෙම නොවී සැබැහිම්ම තමන්ගේ රාජකාරී හරියාකාරව කරන්න කටයුතු කරනවා. මේ අමාත්‍යංශවල ඉන්න නිලධාරි මහත්තුරු තමන්ගේ අමාත්‍යංශවල තියෙන සිකියුරිටි සර්විස් එක මේ සිවිල් ආරක්ෂකයට දෙන්න බැරිද? මේ කට්ටිය තමන්ට කොමිෂන් එක ගහගන්න මේ විවිධ ටෙන්ඩර් කම හරහා මෙරටේ පුද්ගලික ආයතන වලට දෙනවා. මේ මොනවද ඒ කට්ටිය තියෙන සමාර්ථයන් වල හමුදාවේ අක්‍රිය වෙලා ගිහිලා ඉන්න කට්ටිය දෙන්න ආපුවාම මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අවි ආයුධ පුහුණු තියෙන්න පුළුවන්. හැබැයි සැබැහිම්ම රජයට බරක් නම් මේ අය. මේ අය අවි ආයුධ පුහුණුව ලැබලා දීලා තියෙනවනම් මේ අය අයි ගන්න බැරි රජයේ ආයතනයක් වෙච්චි මේ අය අරගෙන ගිහිල්ලා රජයේ සියලුම පුද්ගලික රජයේ ආයතනවල සිකියුරිටි සේවාව සඳහා මේ අය දාන්න බැරිද? රෝහල් වල වේවා, බැංකු වල වේවා, හැම තැනටම මේ අය දාන්න පුළුවන්. ඒ කට්ටිය දාන්න නැතුව අද සොච්චම් මුදලක් දීලා 130ක් විතර මුදලක් දීලා මේ අය සේවාවෙන් සේවයෙන් අයින් කරලා දාන්න උත්සාහ කරමින් ඉන්න විශාල කප්පාදුවක් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ සිවිල් ආරක්ෂක යුනිට් එක කියන්නේ යුද්ධ කාලේ විශාල මෙහෙවරක් කරපු කණ්ඩායම. ස්වේච්ඡාවෙන් සේවය කරලා පෞකාලීන ස්ථීර කරලා ගම් ආරක්ෂා කරන්න කටයුතු කරපු පිරිස. ඉතින් ඒ අයට සාධාරණ කිසිකන අඩුමතරමේ මිලියන 3ක් දෙනවා වෙනුවට මිලියන 6ක්වත් දෙනෝ නම් මේ අය කැමති වෙයි මේකට. ඒ ගාන දෙනවා නැත්තම් මේ 30 ගත්තාම වෙන්නේ මේ අය හැම කෙනෙක්ම පඩියෙන් කැපෙන්න ණය අරන් තියෙනවා. ඒ ණය ටික කැපුණාම මේ අයගේ අතට ඉතුරු වෙන්නේ සොච්චම් මුදලක් පමණයි. ඒ නිසා මේ පිළිබඳව නැවත සමාලෝචනය කරලා මෙයාට සාධාරණම එක්ක වෘත්තිය කරගෙන යන්න පුළුවන් විදිහේ එයාගේ වෘත්තියට ගැළපෙන තැනකට මේ කට්ටිය අනුයුක්ත කරන්න විශේෂයෙන් මේ සඳහා තියෙන සුදුසුම දැන මම දකින්නේ මේ රජයේ සිකියුරිටි සේවාවල් වලට මේ අනුයුක්ත කරගැනීම. එහෙම නොවුනොත් මම හිතන්නේ මෙයාට කරන විශාල අසාධාරණයක් බවට පත් වෙන පෞගේ කාලේ ඡන්ද රැස්වීම වල සෙනෙක පෙන්නඳ උළුගෙඩි පෙන්නඳ පවා මේ ආණ්ඩුව පාවිච්චි කරේ මේ අය. ඒ කරලා දැන් අද ඒ අය මේ තමන්ගේ කරපිංච න්‍යායෙන් තමන්ගේ වැඩේ අරගෙන ඉවරලා විනිශ්චය කළ දාන්න හදනවා නම් මම හිතන්නේ ඒක කරන විශාල අසාධාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම අද අපි කතා කර යුතු කාරණයක් නම් මේ දවස්වල අපිට ප්‍රදේශයෙන් ආරංචි වෙන ප්‍රධානම කාරණේ තමයි මලගෙවල් වලට යනකොට මේ තරුණයෝ විශාල වශයෙන් හර්දාබාද හිටපු ගමන් අවුරුදු 30 33 35 අතර තරුණයෝ හිටපු ගමන් කලින් කිසිදු බෙහෙත්තරගෙනවත් ක්ලිනික් එකකට සහභාගී වෙලා නැති සම්බන්ධ වෙලා නැති අහිංසක දරුවෝ හර්දාබාදයෙන් මිය යනවා. ඒ වගේම අපි 100ක් එක කතා කරොත් 75කට වැඩි ප්‍රමාණයක් මොකක් හරි බෝව නොවන රෝගයකින් පෙළෙන බවට ප්‍රකාශ කරනවා. එනිසා මේ පිටිපස්සේ අපි දන්නේ නැහැ. අපි තොරතුරු ඉල්ලපුවාම දැන් හරි තොරතුරු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව නැහැ. මේ හර්දාබාද වලින් මිය යන ප්‍රමාණය, ඒ වගේ ස්නායු රෝගීන් බිහි වෙන ප්‍රමාණය, චර්ම රෝගීන් කොච්චර ඉන්නවද? මේ අපි ගත්තු වැක්සීන් එකෙන් පස්සේ දැන් මේ කියන එක විශාල ගැටලුවක් අපිට තියෙන නිසා සෞඛ්‍ය අංශ විදිහට මේ පිළිබඳව මැදිහත් වෙලා මේ ගත්තු වැක්සින් එක තුළ අපේ ශරීරයට මොනවාරි ජානවලට විකෘති වීමක් සිදු වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව සොයල් බලලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය නගා සිටවන්න වැඩි ජීවී ආයු කාලයක් ලබා දෙන්න කටයුතු සලසා දිය යුතුයි. ඒ නිසා මේක පිළිබඳව අපි විද්‍යාත්මක තහවුරු කරලා නැහැ, දන්නේ නැහැ. හැබැයි අපිට ගමේ යනකොට මර්ගවල වලට පිට මුහුණ දෙනකොට අපිට දකින්න තියෙන මේ කාරණේ තමයි. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන කාරණේ තනිත් පැත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පහුගිය අපි මගේ මැදවැච්චි ආසන නිසා අනුරාධපුර දිස්ත්‍රික්කේ පුරාම වකුගඩු රෝගයෙන් බැටකනවා. ඒකට වකුගඩු රෝගයෙන් යම් කිසි ප්‍රමාණයක් වාර්තා වීම අපිට අඩු කරගන්න පුළුවන් වුණා පහුගිය කාලේ වතුර ෆිල්ටර් ඇති කරලා කටයුතු කිරීම හරහා. දැන් අන්න අද ඒවට පහුගිය කාලේ නේවි එක හරහා බලපු ඒ වතුර ෆිල්ටර් වලට වතුර ටික නොමිලේ දුන්නා, විදුලි බිල ප්‍රාචි ලේකම් කාර්යාලය හරහා ගෙව්වා. හැබැයි දැන් අද විදුලි බිල ඉහළ යාමත් එක්ක අද ප්‍රාචි ලේකම් කාර්යාලය වලින් මෙයාගේ විදුලි බිල ගෙවීම මේ ෆිල්ටර් වල වතුර බිල ගෙවන එක නතර කරලා තියෙනවා. ඒ නිසා මේ සියල්ලම දැන් අද විදුලිය කපලා ක්‍රියාත්මක නොවන තැනට අවිලා තියෙනවා. ඒ වගේම ජනතාවට නැවත තමන්ගේ මුදල් එකපාරසු කරලා මේ වගේ මුදල් ගෙවන්න තත්ත්වයට පත් වෙනවා. ඒකම ජනතාව හරි කමන්නේ මේක නඩත්තු කරගෙන යනකොට රීට්‍රේට් මුදලක් ඉදිරි කරගෙන යන්න පුළුවන් විදිහට එකපාරම මේක නොකර ක්‍රමවේදයක් සකස් කරලා සංවිධානයක් හදලා ඒක ක්‍රියාත්මක කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ එකපාරම මේ විදුලිය කප්පාදු කිරීමත් එක්ක අර විදුලි ජල ෆිල්ටර් ටික ක්‍රියාත්මක නොවීම තුල නැවත අපේ දිස්ත්‍රික්කය තුල වකුගඩු රෝගීන් බිහිවීමේ අවධානමකට අපි මුහුණ දීලා ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳවත් ඒ වගේ කියවුදු කණ්ඩායම් අවධානය යොමු කරලා මේ වතුර ෆිල්ටර් ටික ආරක්ෂා කරන්නත් කටයුතු කරන්න කියන කාරණේ මතක් කරලා දෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි අද කතා කරපු කාරණා දත් ඇමතුමා මේ කතා කරන දේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ක්‍රිකට් ක්‍රීඩාව තමයි ජනතාවගේ හදවතේ ජීවත් වෙන ක්‍රීඩාව. ඒතකොට මේ ක්‍රීඩාව තමන්ට වාසි නොවනවා නම් තමන්ට තමන්ගේ අවශ්‍ය බඩගෝස්තරේ රැකගන්න නොවනවා නම් රටට මේක අහි මුණත් කොමන්නේ නැහැ කියන කණ්ඩායමක් තමයි මේ රටේ ක්‍රිකට් හසුරුවන්නේ. ඒ නිසා තමා තමන්ට ක්‍රිකට් පාලක මණ්ඩලය අතුරු කණ්ඩායම අතුරු පාලක මණ්ඩලය පත් කරපුවාම මේ කට්ටිය ICC එකට කතා කරලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා කියන්නේ. ඒ නිසා මම කියන්නේ මේ වගේ ජනතාවගේ ක්‍රීඩාව පාවිච්චි කරන කට්ටිය වෙනුවත් කටයුතු කරන්න කියන කාරණේ කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ක්‍රියා කරපු ඇමතිවරයාගේ අද ඇමතිවරෙන් දොට්ට දාලා තියෙනවා. ඒ නිසා මේ කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ? ඒ නිසා මේ ව්‍යවස්ථා දායකය සම්පූර්ණයෙන්ම විධායකයට යටපත් කරගෙන විදියට කටයුතු කරනවා. ওই විදියට කටයුතු කළා තමයි එක්සත් ජාතික පක්ෂයේ තනි ජාතික ලැයිස්තු රනිල් වික්‍රමසිංහට වැටුනේ. ඒක මේ රටේ ජනතාවට වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි කියන්නේ විදියට පවත්තගෙන ගියපු දේ. හැබැයි මේ රටේ අපේ ජනතාවගේ ඡන්දේ පත් කරලා එවන මේ පාර්ලිමේන්තේ උත්තරීතර භාවයේ මේකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ තියෙන ස්වාධීනත්වයට අත තියන්න දෙන්න බෑ. ඒ නිසා කතා කරපුවාම අනිත් පැත්තෙන් මේ රටේ දූෂිකයෝ ටික ආරක්ෂා කරලා මේ රටේ දූෂිතයන් වෙනුවෙන් කතා කරපු නැත්නම් දූෂිත ජූතණයෙන් වළක්වන්න ක්‍රිකට් ක්‍රීඩාව ගලව ගන්න කටයුතු කරපු ඇමතිවරයා ගේ ධූරයෙන් පහ කරලා දාන එකද ජනාධිපතිවරයාගේ යුතුකම බවට පත් වෙන. ඒ නිසා කියන එක තමයි අපිට කියන්න නිසා අපි කියනවා ඉක්මනින් මේ කියන මේ විකෘති පාර්ලිමේන්තුව අයින් කරලා විකෘති ජනමතයක් නැති කණ්ඩායම් මෙරටේ ජනතාව තලාපලා පාලනය කරන එකෙන් පිටු දකින්න ඉක්මනින්ම මොනම හෝ මැතිවරණ ඔබට පුදුසු ජනාධිපතිවරණයන් ගේන්න ජනාධිපතිවරණේ ඔබ කැමති මහමැතිවරණ නම් ගේන්න මහමැතිවරණේ මේ හංගලා තියාගෙන එක්ක පාසබ මැතිවරණේ හරි ගේන්න රටේ ජනතාවගේ කැමැත්ත කොතනද ඔබ කරන විජ්ජාවල් වලට ජනතාව පිළිතුරු දෙන්න බලන ඉන්නේ කොහොමද කියන එක බලන්න මෙරටේ මැතිවරණයක් ගේන්න කියන එක අපි මතක් කරලා කියනවා ඒ නිසා අනිත් පැත්තෙන් එතුමා ඒ විදිහට කටයුතු කරන ගමන් අර හිඳලා මේ රටේ ඇමතිවරයෙක් අයින් කරා
පරිසර සම්බන්ධතා
කරපු ඇමතිවරයෙක් ඇමතිවරයෙන් අයින් කරා එතකොට ඒ ඇමතිවරයා ඇමතිවරයේ ඉන්න කාලේ පාවිච්චි කරපු වාහන ටික අරගෙන ගිහලා තාමත් අද වෙනකොට බාර දීලා නැහැ එතකොට එක පුද්ගලයෙක් හොරා කරන මිනිහට වාසි වෙන විදිහට දූෂණය කරන මිනිහට වාසි වෙන විදිහට ජනතාව වෙනුවෙන් හඬනගපු ඇමතිවරයා ගෙදර යවන්න කටයුතු කරනවා. ඒ නිසා නසීර් රහමන් කියන ඒ අමාත්‍යවරයාගේ තම පුද්ගලික පරිභෝජනයට තියෙනවා නම් මෙරට ජනතාවගේ වාහන අමාත්‍යංශ වාහන එව්වා ගෙනා ගැනීමත් ඒ ආයතනයට බාර දීමත් වෙනුවෙන් ක්‍රියාත්මක නොවනවා නම් ජනාධිපතිවරයා වෙනුවෙන් මැදිහත් විය යුතුයි. එව්වට මැදිහත් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා විදියට ආරක්ෂක අංශ විදියට අමාත්‍යංශ නිලධාරීන් විදියට එව්වට මැදිහත් නොවි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන වෙනුවට ජනතාවට බරපටවන්න තවත් මේ කටයුතු කරනවා කියන එක තමයි අපිට පේන තියෙන නිසා අනිත් පැත්තෙන් මේ කතාව කියලා මම අවසන් කරන්න. දැන් අපි දැක්කා අපේ අධ්‍යාපන ඇමතිතුමා අපේ පොහොට්ටුවේ පැත්තේ മന്ത്രി ඔක්කොටම දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා පහුගිය කාලේ මැතිවරණේ කියනකොට පාසල් දරුවන්ට පෑඩ් එක දෙ නොමිල දෙනවා කියලා කියනකොට මේ කට්ටිය වේදිකා
ගානේ ඔබතුමාගේ කාලය අවසන් කරන
කට්ටිය අද සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිතුමා කියනකොට ඉතිහාසයේ කතාව අහමින් මම නිවන බොහොමත් ස්තුතියි
ස්තුතියි ගර්මන්තේතුමා මීළඟට මීළඟට ගරු කප්පලේ අතුකොළ මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා
අවසරයි මුණවාසනොඩු මන්ත්‍රීතුමනි අද දවසේ පරිසර වන සංරක්ෂණ වනජීවී අමාත්‍යාංශවල විශේෂ සාකච්ඡා කරන මේ මොහොතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට මාගේ කතාව ඉදිරිපත් කරන්න මත්තෙන් මතක් කරන්න ඕනේ හරිනිය අමරසූරිය මන්ත්‍රීතුමිය එතුමියගේ අදහස් දැක්වීම ඉදිරිපත් කරා අතිගරු ජනාධිපතිතුමා විසින් අරබණ්ඩ යෝජනා කරලා තියෙන දේශගුණික විපර්යාස පිළිබඳව විශ්වවිද්‍යාලය තමත් පහත් විදිහට එතුමිය කතා කරා. එතකොට එතුමිය කතා කරේ ඒක ජනතාවට අවශ්‍ය නොවන දෙයක් විදිහට තමයි එතුමිය කතා කරේ. ඉතින් එතුමිය හිතනවා ඇත්තේ මේ වර්තමානයේ මේ දැන් තියෙන ප්‍රශ්න ටිකට විතරයි රජයක් විදිහට රජයක් උත්තර දෙන්න ඕනේ කියලා. ඉතින් අපි එතුමියට මතක් කරන්න ඕනේ මේ මේ රට කියන එක රාජ්‍ය කියන එක වැටිලා තිබිච්ච වෙලාවක අතිකරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක බාරගත්තා. ඉතින් එතුමාට වගකීමක් තියෙනවා වර්තමානයේ තියෙන ප්‍රශ්න වලට වගේම ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රශ්න වලටත් එතුමාට උත්තර හොයන්න වගකීමක් යුතුයකමක් තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා එවැනි ප්‍රශ්න ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රශ්න මතුවෙන්න කලින් එතුමා යෝජනාවක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ මේ දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය. ඒක හර්ණියවර සූර්ය මන්ත්‍රීතුමිය වගේ උගත් බුද්ධිමත් මන්ත්‍රීතුමිය විශ්වවිද්‍යාලයකට විරුද්ධ වීම පිළිබඳව මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඒත් එක්ක මතක් කරන විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු පාරකට කාපට් දැම්මොත් කාපට් කණ්ඩද කියලා අහනවා. කොහේ හරි ඉස්කෝලයක් හැදුවොත් මේ වෙලාවේ හදන්න තියෙන ඉස්කෝලද කියලා අහනවා. විශ්වවිද්‍යාලයක් හදන්න පටන් ගත්තාම මේ වෙලාවේ හදන්න තියෙන විශ්වවිද්‍යාලද කියලා අහනවා. ඉතින් මම දන්නේ නැහැ මොන වගේ ප්‍රතිපත්තියකද මේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු ඉන්නේ කියලා මට පුදුමයක් තියෙනවා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ හරියම සූරිය මැතුමිය කිව්වා මේ ජනාධිපතිතුමා මේ වෙනකොටත් 80ක පිරිසක් අරගෙන එක්සත් අරාබි එමිරාජ්‍යයට ගිහිල්ලා ලංකාවේ අපේ රටේ සල්ලි නැති වෙලාවක මේ සල්ලි වීදම් කරන්න හදන වෑයමක් විදිහට තමයි තුමිය කතා කරේ. මම මේ මොහොතකට කලින් ගිහිල්ලා දැන් ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා ආවේ. ඒකෝ අද දවස පුරාම ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තු තුළ ඇඳලා හිටියා. මීට කලින් කැබිනට් රැසීමට තුමා සහභාගී වුණා. ඒතොර මම ජනාධිපතිතුමා හම්බෙන්න කීප වෙලාවේ එතනත් හිටියා විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කීප පොලක්ම මොනවා සාකච්ඡා කරනවා කියලා අපි දන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා මේ මොහොත වෙනකොටත් පාර්ලිමේන්තු භූමිය තුළ ඉන්නවා කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මෙවැනි සාවද්‍ය කරුණු ඉදිරිපත් කරලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න යටපත් කරලා එයාගේ දේශපාලනය විතරක් මතු කරන්න හදන මේ ක්‍රමවේදයට ඇත්තටම අපි විරුද්ධ වෙන්න ඕනේ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ ජනාධිපතිතුමත් එක්ක පරිසර අමාත්‍යාංශයේ 30ක 30 දෙනෙක්ගේ කණ්ඩායමක් යන්න නියමිතව තියෙනවා. ලංකාවේ 30 දෙනෙක් යන්න ඉන්නවා. ඒතර 24 දෙනෙක් පරිසර අමාත්‍යාංශය නියෝජනය කරන උදවිය. එතකොට ඒ 24 දෙනාගෙන් පරිසර අමාත්‍යාංශය 11 දෙනෙක්, ඒ වගේම ඒ විශේෂඥ ඥානෙ තියෙන 7 දෙනෙක්, ඒ වගේම වෙනත් සංවිධාන වලින් 3 දෙනෙක්. එතකොට මේ පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් එතෙන්ද සහභාගී වෙන 3 දෙනාට විතරයි රජයක් විදිහට ඒකට සල්ලි වෙන් කරන්නේ. ඒත් එක්කම ජනාධිපතිතුමත් සමග තවත් කණ්ඩායමක් පිටත් වෙනවා. එතන ඉන්නවා පාර්ලි චම්පික ඇමතුමා, අජිත් මාන්නම් පෙරුම් මැතුමා, මදුරු විතානගේ මැතුමත් එක්ක, ඒ වගේම කෙහෙලි රබු කැල්ල මැතුමා. එතකොට ඒ කණ්ඩායම ජනාධිපතිතුමත් එක්ක මේ පරිසර සමුළුව මේ ලෝකයේ තියෙන පරිසරය සම්බන්ධව තියෙන වැදගත් සමුළුවක්. ඉතින් ඒ සමුළුවට සහභාගී වීම විචාරණය කරන එකත් මම දන්නේ නැහැ මේ වෙලාවේ කළ යුතු දෙයක්ද කියලා. මීට වඩා ප්‍රශ්න මේ අමාත්‍යාංශය ගැන, මේ අමාත්‍යාංශ ටික ගැන කතා කරන්න තියෙද්දි එතුමිය මේ එතුමිය ජනාධිපතිතුමාගේ විරෝධතාවය මතු කරන එක වැරද්දක් විදිහටයි මම දකින්නේ. ඉතින් මතක් කරනවා මේ වෙලාවේ අතරම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මමත් හිටපු සේවකෙක් විදිහට වන සංරක්ෂණය පරිසර වනජීවි ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ බද්ධ වෙච්ච අමාත්‍යාංශයක්. ඉතින් මම මේ වෙලාවේ මතක් කරනවා ඇත්තරම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ අපේ රටේ තියෙන පරණම දෙපාර්තමේන්තුවක්. ඉතින් පරණම දෙපාර්තමේන්තුවක් විදිහට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම මේ පරිසර අමාත්‍යාංශයත් එක්ක වනජීවියකට ලැබෙන පහසුකම් වැඩිද කියලා මට හිතෙනවා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන ඒ පහසුකම් ටිකත් එක්ක ඉහළම සේවයක් මේ වෙනකොටත් සපයලා තියෙනවා. අද අපේ වන සංරක්ෂක ජෙනරාල්තුමාත් එක්ක ඒ ඉන්න කණ්ඩායම හොඳ සේවයක් මේ රටට සලකනවා. හැබැයි මෙතනින් එහාට දැන් මේක වෙනස් විය යුතුයි කියලත් මම ඒ සිළු දිනාට යෝජනා කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ වන සංරක්ෂක ජෙනරාල්තුමා මම දැන් තව දින කීපයයි සේවයේ ඉන්නේ. ඒ ඉන්න කාලය තුල මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහටත් ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සේවකෙක් විදිහටත් දැකපු හොඳ නිලධාරියෙක්, තාම නිහතමානී සේවයක් සපයපු, අපිට ආරංචිලා නැහැ කවදක්වත් එතුමාට විරුද්ධව චෝදනා අපියතරට ඇවිල්ලා නැහැ. ඒකයි කාරණාව මතක් කරන්න ඕනේ. ඒ වගේ මතක් කරනවා මේ වෙලාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මේ වනජීවියකේ ඉන්න මේ නිලධාරින්ට, පරිසර අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින්ට වැටුප් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ වගේම මම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මතක් කරන්න ඕනේ මේ වෙනකොට රාජ්‍ය කියන එක රජය කියන එකත් ඉන්නේ පසුබෑම් බොහොමයක. ඉතින් වැටුප කොහොමද දැන් රජයේ සේවකින්ට වැඩි කරන්න ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනවා. ඒ අතරේ සමහර තැන්වල මම දැකලා තියෙනවා දූෂණ අක්‍රමිකතා බොහොමයක් සමහර නිලධාරි නැතිව සිද්ධ වෙනවා. ඉතින් මම යෝජනා කරනවා අපේ වන සංරක්ෂක ජෙනරාල්තුමාත් ඉන්න වෙලාවේ මේ සියලු බලධාරීන්ට ඒ වගේම ගරු ඇමතිතුමාලට සහ ජනාධිපතිතුමාටත් මෙයට තවත් පඩි වැඩි කරන්න බැන්නම් මම කීප දෙනෙක් එක්කම නිලධාරින් කතා කරා. එයාලගේ ක්වාටර්ස් දීමනාව ගොඩක් ඉහළ මට්ටමක තියෙන බව එයාලා චෝදනාවක් ඉදිරිපත් කරා. ඒ වගේම පඩිය තවත් වැඩි කරන්න බැරනම් සංයුක්ත දීමනාව හරි මේයට වැඩි කරන දෙන්න කියන ඉල්ලීම එයාලා කළා. ඒ වගේම පිරිකුණාමල දිස්ත්‍රික්කයේ ගරු වන සංරක්ෂක ජෙනරාල්තුමා වනශේෂ සහකාරවරු 32ක් ඉන්න ඕන වුණත් ඉන්න 8 දෙනයි. ඉතින් දැවැන්ත ගැටලුවක් පිරිකුණාමල දිස්ත්‍රික්කයේ දැන් වන ආවරණයේ 30% ආසන් ප්‍රමාණයක් ආපුවාම අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණය තුලත් කතා බහ වෙන දෙයක්. ඉතින් අනිත් දිස්ත්‍රික්කවලට වඩා බොහොමයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් ප්‍රමාණය තිරුකුණාමල දිස්ත්‍රික්කේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ කැලෑ ටික අඩු කරලා මිනිස්සුන්ට බෙදෙන වැඩපිළිවෙළත් ඉතාම හිමීට තමා ක්‍රියාත්මක වෙන්නේ. මේක රකින්නත් නිලධාරී ඕන නම් මම ඔබතුමා ඇතුළු මේ සීල දුණාට ගරු අමාත්‍යතුමාට වගේම ජනාධිපතිතුමාට යෝජනා කරනවා.
විපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඉදිරිපත් වුණා ඒ වගේම අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුත් කතා කරා. සිවිල් ආරක්ෂක බලකායේ ඉන්න සහෝදරවරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගෙන එයාගේ මේ සේවය ස්ථාවර වෙන විදිහට අපි හොඳ වැඩකටයුත්තක් ආරම්භ කරමු කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම වනජීවි අමාත්‍යාංශයේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉන්නවා. අපි ගරු කරන නිලධාරියෙක්. තවමත් වනාලින්ගේ ප්‍රශ්නට ඒ වගේම මේ ඌරගේ මොනරගේ වදුරන්ගේ රිලවුන්ගේ දඬුලියන්ගේ ප්‍රශ්නට තවමත් උත්තරයක් හොයලා ගන්න බැරි වෙච්ච එක ගැටලුවක් වෙලා තියෙනවා. මම යෝජනා කරා මේ ගෝමරන් කඩවල ප්‍රදේශය ගත්තහම මේ ළඟදි මනුෂ්‍ය ඝාතන කීපයක් සිද්ධ වුණා. ඉතින් සිවිල් ආරක්ෂක බලකාය මෙතෙන්ට අනුයුක්ත කරලා දෙන්න මම කියලා මම ඉල්ලීම් කරා. මේ කාරණාවට කරුණාකරලා මැදිහත් වෙලා සිවිල් ආරක්ෂක බලකාය සහ ඔබතුමාලාගේ අමාත්‍යාංශය මැදිහත් කරගෙන ඒ ගෙවන දීමනාවක් ගෙවන්න බෑ කියලා තමයි මම හිතන්නේ මේ වෙනකොටත් ඒක අතහැරලා දාලා තියෙන්නේ. ඉතින් ඒ අවශ්‍ය කරන සම්බන්ධීකරණය සපයන්න කියලා මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම භූ විද්‍යාවේ අපේ අලුත් සභාපතිතුමා ඉන්නවනම් මතක් කරනවා භූ විද්‍යා ආයතනය පහුගිය කාලවල ඉතාම දූෂිත ආයතනයක් බවට පත් වෙලා තිබුණා. හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ගැන මතක් කරනවා ඇත්තම නිහතමානී සේවයක් අපිට කරපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් මේ වෙනකොටත් සේවයේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මතක් කරනවා මේ වෙනකොටත් වැලි සහ කළුගල් සහ ග්‍රෙවල් මේ ස්වාභාවික සම්පත් වලින් ජීවත් වෙන
මිනිස්සු ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්
දින ගරු මන්ත්‍රීතුමා මේ එතකොට මේ මේ අය බලපත්‍ර දාන්න ගියපුවාම දැන් සාමාන්‍ය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දෙන බලපත්‍ර දෙසැම්බර් 31 කින් ඉවර වෙනවා. එතකොට භූ විද්‍යා එක දුන්නාම මැයි මාසෙ ඉඳලා ඒක ඊළඟ අවුරුද්දේ මැයි වලට යනකම් එනවා. මේ දෙක එක දවසකින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙන මේ අනුමැතියත් භූ විද්‍යා එක දෙන තැනින් ඉවර වෙන්න පුළුවන් විදිහට මේක හදලා දෙන්න කියලා ඉතාලම ගෞරවයෙන් ඔබතුමායන් ඉන්නවා. ඒ වගේම මෙතනින් හරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මතක් කළ යුතුයි ඇත්තටම වර්තමානයේ තියෙන මේ බඩු මිල දරා ගන්න අපහසුයි. අපි ජනාධිපතිතුමන් ඉල්ලීමක් කරනවා මේ බඩු මිල ඊළඟ අවසර වෙනකොට අඩු කරන්න පුළුවන්, විදුලි බිල අඩු කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට හදලා දෙන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වැටුණු ආර්ථිකයක් ගොඩනගන්න අතිගරු ජනාධිපතිතුමා විශාල වෙහෙසක් ගන්නවා. විපක්ෂ විරෝධතාවම ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා කරන වැඩ සියල්ල විවේචනය කරමින් ජනාධිපතිතුමා කරන මේ ආර්ථිකය ගොඩනගන්න කරන
සහයෝගයක්
නොදී කරන්නා වූ මේ වැඩපිළිවෙල වැඩපිළිවෙල පිළිබඳව මම විරෝධතාවය ප්‍රකාශ කරමින් මේ හරි මන්ත්‍රීතුමිය ප්‍රකාශ කර සාවද්‍ය කරුණු පිළිබඳව නැවත නැවතත් මගේ විරෝධතාවය ප්‍රකාශ කරමින් වර්තමාන ජනාධිපතිතුමාට ඒ වගේම කෙලිනම් මුක්කල් ලැබුත්තා වගේ පවිත්‍රා දේවි වන්නේ ආරච්චි මැතුමියටත් ඒ වගේම මේ ඉන්නේ සීල නිල්දාරට හෙට දවස සාර්ථකයක් කරගන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ස්තුති.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. Order please. Meenagata Moola. Hari meenagata mama yojana karana moolasanayata garu mantri kenege namak yojana karanne kiyala.
Ana yojana karanawa gamini walabada mantrikuma.
ඒ යෝජනාව ස්ථිර කරන්න
යෝජනාව ස්ථිර කරනවා.
සංවිධායකතුමා
චාරට
ඔබතුමාට සම්පූර්ණ වෙලා විනාඩි 11 කාලයක් හම්බ වෙනවා. ආරම්භ කරන ඉදිරි මන්ත්‍රීතුමා.
මම ස්තුති ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. අද පරිසර අමාත්‍යාංශය පිළිබඳ සාකච්ඡා වෙන වැශීර්ෂයේදී මම හිතන්නේ ලංකාව සතුව තියෙන ප්‍රධාන හැකියාවන් ලංකාවට ස්වභාවිකව ලැබිලා තියෙන විශේෂ වරප්‍රසාදයක් තමයි අපේ මේ ජෛව විවිධත්වය මේ පරිසර සාධක එකිනෙකට වෙනස්ව පැය කීපයකින් මුළු ලංකාව පුරාම විවිධ දේශගුණික කලාප මේ පුංචි රට තුල පිහිටා තිබීම මම හිතන්නේ අපේ රටේ තියෙන සුවිශේෂී භාවයක්. මේ ලොකු කතා කරන ලොකුවට සරසම් හදන මේ කිසිම කෙනෙක් අපිට පේන්නේ නැහැ. අපිට මේ පරිසර විවිධත්වය තුල මේ තියෙන දේශගුණික කලාප තුල මේ තියෙන භූ විෂමතා ලක්ෂණ තුල ඒ විවිධාංගීකරණය උච්ච පරිසර පද්ධති තුලින් අපි නිසි ප්‍රයෝජනයක් ගන්නවද කියන කාරණය. අපේ රට දියුණු කරන්න තියෙන ප්‍රධානම මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. එතකොට ඒ සංචාරක ව්‍යාපාරයට ස්වභාවිකවම අපිට ලැබිලා තියෙන ඒ පරිසර පද්ධතිය දේශගුණික කලාප ඒ ජෛව විවිධත්වයන් අපි නිසියාකාරයෙන් ප්‍රයෝජනයට මේවන කරුත් ගන්න නැති එක ගැන අපි විශේෂයෙන් අපි කනගාටුවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන කාරණය නිරන්තරයෙන් අපි කියන්න ඕනේ. එතකොට අපේ සමග ජන බලවේගය අපි හරිත පක්ෂය මෙරටේ කෘෂිකර්මය පරිසරය ගහකොළ සතා සිවුපාව සොබාදහම මේ සියල්ල ගරු කරගෙන යන හරිත පක්ෂයක් හැටියට සමග ජන බලවේගය නිරන්තරයෙන්ම පරිසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන පක්ෂයක්. අපේ නායකයා පරිසරයට බෙහෙවින්ම ආදරය කරන නායකයෙක් හැටියට අපි මේ පරිසරයට ආදරෙයි. මේක අර ආණ්ඩු පක්ෂය වගේ නම් ආණ්ඩු පක්ෂය නම් වෙලා තියෙන්නේ වැලි කපන, මැටි කපන, බොරළු කපන ඒ පරිසරය විනාශ කරන ආණ්ඩු පක්ෂයක් ඉන්න රටක පරිසරය ආරක්ෂා කරන පරිසරයට ආදරය කරන විපක්ෂයක් ඉන්න රටක් හැටියට තමයි අද අපිට අපේ විපක්ෂය අපිට නම් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට අපි දකිනවා දැන් පහුගිය කාලේ අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටේ පරිසර පද්ධතියේ මුහුදු කලාපවලට මුහුදු පද්ධතියට විශාල හානියක් සිද්ධ වුණා. ඒ හානිය වෙනුවෙන් ඒ අපිට අයවිය යුතු ඒ වන්දීන් පිළිබඳව කිසිම හැමතිස්සෙම ඒවා යට ගන්න බලධාරීන් උත්සාහ කරමින් ඒවට අපිට වන්දි ලබා ගන්න ඒ කටයුතු අපි පරක්කු කළා. තවමත් ඒ වෙච්ච පරිසර හානිය ඒ මුහුදු බඩ ඒ තිබිච්ච කොරල් පර වලින් පටන් ගත්තාම මුහුදු ජීවීන්ගෙන් පටන් ගත්තාම ඒ සියල්ලන්ට වෙච්ච පරිසර හානිය මිල කළ නොහැකි. ඒ වෙනුවෙන් අපි තවම ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නවා කියලා කිව්වට අපිට ඒ සඳහා අවශ්‍ය වෙන නිසි වන්දිය ලැබිලා නැහැ කියන එකත් මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. එතකොට අපේ රටේ අපි දන්නවා දැන් වනාලි පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, හැමදාම කතා කරනවා, හැබැයි විසඳුමක් නැහැ. එතකොට රිලව් දඬුලෙන් වල්ලූරෝ ඒ වගේ සත්තුන්ගෙන් මේ කෘෂිකර්මාන්තයට ගොවියන්ට සිද්ධ වෙන හානි ගැන නිරන්තරයෙන්ම කතා කරනවා, සිද්ධ වෙන දෙයක් නැහැ. ඒ සත්තු ජීවත් වෙන්නත් ගොවියන්ගේ ගොවිතැන් ආරක්ෂා වෙන්නත් වැඩපිළිවෙලක් මොන ආකාරයකින් හරි සකස් කළ යුතුයි කියන කාරණෙත් මේ අවස්ථාවේදී අපි මතක් කරනවා. එතකොට ඒකම අපි කියන්න ඕනේ දැන් මේ ඉතාමත්ම සාහසික තිරිසං ඝාතන ක්‍රමයක් මේ හක්කපඩස් කියන අර ගංවල ඔතන ඒ වෙඩි බේත් එක්ක දාලා ඔතන ඒ හක්කපඩස් වලින් මම ඊයේ පෙරේදා දැක්කා සමාජ ජාලාවල හක්කපඩස් කාලා කට සම්පූර්ණයෙන් විනාශ වෙලා ඒ අලියාගේ මුඛය විනාශ වෙලා දින සති මාස ගණන් නිරාහාරව කන්න බැරුව අධික දුකක් විඳලා අපේ අලි සමනාලි සම්පත මියදෙනවා. මේ අවස්ථාවේදී මම කියන්නට ඕනේ මගේ ගෙදර හිටපු බල්ලත් මීට සති තුනකට ඉස්සර වෙලා අර වල්ලූරන් වෙනුවෙන් කවුරු හරි වෙනත් විදමක තියලා තිබිච්ච හකපටස්සයක් කාලා අපේ ගෙදර හිටපු මාස 11ක හුරතලා අපේ ගෙදර හිටපු බල්ලත් මරණයට පත් වුණා. ඉතින් මේවා මම හිතන්නේ මේවා නියාමනය වෙන්න ඕනේ. මේවා ආරක්ෂක අංශවලටත් මේවා මේ සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ගවලට යන්න ඕනේ. මොකද මේවා සාහසික මරණ. ඒ කියන්නේ සත්තුන් නිරන්තරයෙන්ම දුක් විඳලා මැරෙන ඒ ක්‍රියාදාමයන් වලින් පුළුවන් තරම් අපි මේ සතුන් ආරක්ෂා කරගන්න ඕනේ කියන කාරණෙත් මේ අවස්ථාවේදී අපි කියනවා. එතකොට ඒකම ආයෙ මතක් කරන්න ඕන අර මධ්‍යම පරිසර අධිකාරිය. දැන් ඒව ගැනත් කියන්න ඕනේ. දැන් අර වැටයි නියරයි ගොයන්කාව නම් ඒ ගැන මොකද්ද කතාව කියලා තියෙනවනේ. දැන් අපි මේ විපරේදව මධ්‍යම පරිසර අධිකාරියේ ඉඳපු සභාපතිවරයා සුපුන්න පත්‍රයේ රුපියල් කෝටියක අල්ලසක් අරගෙන වැඩ වරද්දාගෙන සිර දනුවම් විඳ පැටි අපි දැක්කා. ඉතින් මම කියන්නේ දැන් මේ පරිසරය රකින්න ඉන්න ආරක්ෂකයෝ මේ පරිසර පාලුවන් එක්ක අවිවෙලා පරිසරය විනාශ කරන්න කටයුතු කරනවා නම් මේක මධ්‍යම පරිසර අධිකාරිය විතරක් නෙවෙයි, මේක මුළු රටේම තියෙන ප්‍රශ්නයක්. මේ පිළිබඳවත් මේ සභාවේ සහ වගකීම් සහිත බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි කියන කතාව මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම කෙටියෙන් අපි කියන්නට ඕනේ. ඉතින් ඒකම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද මම හිතන්නේ අද විශේෂ දවසක් වගේම ලැජ්ජ හිතන දවසක්. මොකද ජනාධිපතිවරයාගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කොන්දේ තියෙන හයිය පෙන්නපු දවසක් හැටියට තමයි අද වාර්තා වෙන්නේ. ජනාධිපතිතුමා පිළිබඳව කතා කරපු, ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණයන් ගැන කතා කරපු, සාගර රත්නායක මහත්තයා ගැන කතා කරපු, රොෂාන් රණසිංහ කියන පොහොට්ටුවට ඡන්දෙ දුන්න, පොළොන්නරුවේ පොහොට්ටුවට ඡන්දෙ දුන්න, පොදු පෙරමුණට ඡන්දෙ දුන්න, ඒ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට ආපු රොෂාන් රණසිංහ කැබිනට් ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිවරයා බවට පත් වෙලා, රනිල් වික්‍රමසිංහ කියන එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිවරයා බවට පත් වෙච්ච රනිල් වික්‍රමසිංහ ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ එක පෑම් පහරෙන් එක ලියුමකින් අද රොෂාන් රණසිංහ කියන ක්‍රීඩා ඇමතිවරයා අද ගෙදර යවුවා මේ හවස් වරුවේ. Mayatan make up a ledger hit and not a carnet. Mother, then other Mulu Rate Matiene, Merata Dushitai, Merata, Merate Vaditur Buramin, Pagacario, Alastario, May Artica Vinasakala, May Parliament in the Deshapalco, May Artica Vinasakala, Orangala, Bangalotkala, Emadiakama, the May Mulu Rate Matin. Rate with Rakame, Lokema, Lokegatam, or Uganda, Idiamilla. ඒ උගන්ඩාව සූරාගෙන කාලා ඉඩියමිල්ල ධනවත් වුණා වගේ රාජපක්ෂලා ඇතුළු ඒ කණ්ඩායම් මේ රට සූරාගෙන කාලා දූෂණය කරපු අන්ත දූෂිත රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව දිහා බලන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෝකෙට ගිහිල්ලා කියන්නේ ශ්‍රී ලංකාව දූෂිත රටක් මම ආවේ ඒ දූෂණය නැති කරන්න ඒ දූෂණය නවත්තන්න වර්ධනය කරන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබට තුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඔව්. එහෙනම් ජනාධිපතිතුමා ලෝකෙට ගිහිල්ලා කියන්නේ මේ දූෂණයට විරුද්ධව මම වැටබඳිනවා දූෂණය කරන්න ඉඩ දෙන්නේ නැහැ මම සම්පූර්ණයෙන් මේ දූෂණයට විරුද්ධයි කියලා තමයි ජනාධිපතිතුමා ලෝකයට ගිහිල්ලා කියන්නේ ලෝකයට ගිහිල්ලා කියනවා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ අනපනත් කියනවා දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන් දූෂණයට ඊට පස්සේ අපි ඉඩ තියන්නේ නැහැ වැටබඳිනවා එහෙම තමයි ජනාධිපතිතුමා ලෝකයට ගිහිල්ලා කියන්නේ අපේ රටේ කියන්නේ පාර්ලිමේන්තුවේ අනපනත් දෙන්නේ හැබැයි එහෙම කියන ජනාධිපතිතුමා මේ දූෂණයට විරුද්ධව කතා කරපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහවහාගේ දූෂණයට විරුද්ධව හඬක් නගපු එතකොට ඒ රොෂාන් රණසිංහ කියන කැබිනට් ඇමතිවරයා අද හවස් වරුවේ එක පෑම් පාරෙන් ගෙදර යවනවා ඉතින් මම හිතන්නේ මේක අපි ආඩම්බර වෙන්න ඕන කතාවක්වත් ධන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කොන්ද පෙන්නපු එක ගැන අප්පිඩි ගහන්න ඕන කතාවක්වත් නෙවෙයි මේක ලැජ්ජ හිතෙන්න ඕන කාරණයක් මේකෙන් පේන්නේ කොන්ද නෙමෙයි මේ කටයුත්තෙන් පේන්නේ වෙන එකක් පේන්නේ ඒක මම මෙතන කියන්නේ නැහැ එතකොට රොෂාන් රණසිංහ ඇමතිවරයා අද අහනවා සාගල රත්නායක කියන්නේ කවුද එයාට මොනවද කරන්න පුළුවන් ඒ නිසා මම කියනවා රොෂාන් රණසිංහ ඇමතිතුමෝ තමුන්නාන්සේ ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් බොහොම බරපතල විදියට කඩේ ගිය ඇමති කෙනෙක් ඔය පොළොන්නරුවේ මිනිස්සු තමුන්නාන්සේ ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව එපා කියලා තමයි තමුන්නාසර ඡන්දෙ දුන්නේ. ඔය පොළොන්නරුවේ මිනිස්සු රාජපක්ෂලා වෙනුවෙන් තමයි ඡන්දෙ දුන්නේ. එතකොට රොෂාන් රණසිංහ ඇමතිතුමා රාජපක්ෂලා වෙනුවෙන් තමයි කඩේ ගියේ. රාජපක්ෂලා වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ඕන දැන් රොෂාන් රණසිංහ ඇමතිට පයින් ගහනකොට දොට්ට දානකොට රොෂාන් රණසිංහව බේරගන්න අද රාජපක්ෂලා නැහැ. රොෂාන් රණසිංහ ඇමතිවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාත් මෙහෙම කිව්වා රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ සර්පෙක් බලාගෙනයි කියලා නාමල් රාජපක්ෂ රොෂාන් රණසිංහත් එක්ක කියපු කතාවක් කියනකොට නාමල් රාජපක්ෂ නැගිටලා නෑ 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 මම එහෙම දෙයක් කිව්වේ නෑ කියලා නාමල් රාජපක්ෂත් රොෂාන් රණසිංහව මගහරිනවා එතකොට රාජපක්ෂලා වෙනුවෙන් කඩේ ගිය රොෂාන් රණසිංහට මේ පැත්තකට වෙලා හිටපු ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගහනකොට අර සාගල රත්නායක මහත්තයාගේ බලය පෙන්නකොට ශම්මි සිල්වලාගේ බලය පෙන්නකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කොන්ද පෙන්නකොට රොෂාන් රණසිංහව බේරගන්න අද මේ පාර්ලිමේන්තුව තුලවත් මේ රටේවත් රාජපක්ෂලත් නැහැ කියන කාරණේ තමයි මෙතනින් ඔප්පු වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ රටේ රොෂාන් රණසිංහලට විතරක් නෙවෙයි මේ රටේ ඉන්න සමස්ත ජනතාවට ඒ 69 ලක්ෂය ජනතාවට ඒ ජනතාවගේ දැවෙන කුසගින්න පීඩනය දරිද්‍රතාවයේ විරකියාව නැතිබැරිකම ඉහවහාගේ ජීවන වියදම මේ කිසිම දෙයක් බේරගන්න රාජපක්ෂලා එන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිතන දේවල් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන විදියකට ඕන දෙයක් කරන්න අද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහට කඩුව දීලා ඉවරයි. රාජපක්ෂලා නියමයි. නාම රාජපක්ෂලා බොහොම බය අඩුව සෝජ කීකරු ගෝලයෝ වගේ නෑ නෑ මම නම් එහෙම කිව්වේ නෑ මම නම් එහෙම කිව්වේ නෑ මොන තරම් නිවටකමක්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලේ
ඔව් කාලේ ඉවරයි කාලේ මගේ වගේම කාලේ මේ කතා පවත්වන්න මගේ කාලේ ඉවර වෙනවා වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇතුළු රාජපක්ෂලාගේ කාලයත් ඉවර වෙලා තියෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි
දෙදී ඔබතුමාට ඊළඟට වීරසුමන වීරසිංහ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් ලැබිලා තියෙනවා.
පරි මූලාසන ආරෝඪ මන්තුමනි පරිසරය වන සම්පත් සහ වන ජීවීන් ගැන කතා කරන දවසේ මේ ප්‍රජාන්ත්‍රවාදයේ කැලෑ නීතිය ගැන කතා කරන දවසක් බවට අදපත් වුණා. මේ කැලෑ නීතිය කොයිතරම් කියනවා නම් කැලෑ නීතිය කියන්නේ මොකද්ද? ප්‍රබලයා දුබලයා පාලනය කරන නීතිය. මේ ප්‍රජාන්ත්‍රවාදයේ නාමයෙන් මේ හොරු ගැන කතා කරපු හොරු ගැන ජනතාවගේ අවධානය යොමු කරපු රටේ අවධානය කරපු ලෝකේ අවධානය යොමු කරපු ක්‍රීඩාමතිවරයා පන්නලා හොරු ගැන පෙනීචර මිනිස්සු ආරක්ෂා කරන නීතියක් ක්‍රියාත්මක වෙච්ච දවසක් අර තුෂාර නිදුලින් ගරු මන්තුමා සඳහන් කරපු වගේ මෙතන ඉන්න අපේ සහෝදර ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මන්තුරුන්ගේ හෘද සාක්ෂිය පෛත්‍රා එමැතිමිය ඇතුළු අපි කාගේ හෘද සාක්ෂිය අපි විමසනවා රොසාන් රණසිංහ එදා 2015 ඉඳලා අපිත් එක්ක අපේ කඳවුරේ එද ඒකාබද්ධ විපක්ෂය මහින්ද සුලංග ඒ වගේම පොජ්ජන පෙරමුණ නිර්මාණය කරන දර්පපු දායකත්වය 2019 ජනාධිපති වන 2020 මහමැතිවරණදී කරපු කැපකිරීම අද රනිල් වික්‍රමසිංහගේ සිරිකොතේ සේප්පුවට සින්න කළ ඉවරයි හෘද සාක්ෂියක් තියෙන පොහොට්ටියේ මන්තුරු මේවා හිනාවිල බලාගෙන ඉන්න පුළුවන්ද මතක තියාගන්න මෙතන ඉන්න හැම කෙනාටමත් ඔය ආනිසංශය ඉදිරි පැය කිහිපය තුළ දවස් කිහිපය තුළ ලැබෙන බව රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම චරිතයක් ඒක නිසා කැලෑ නීතිය රද කරපු දවසක වනජීවි වනසම්පත් අමාත්‍යාංශයේ වැයසීර්සේ මේ කාර්යසභා අවස්ථාව කඩුන් දැක්වීම ලැබීම දවිය අපි කනගාටු වෙන වෙලාවක් මට ඉතාමත් කෙටි වෙලාවක් මම අහම්බෙන් ඉල්ලගත්ත කරුණු දෙකක් ගරු ඇමතිතුමියත් ඉන්න වෙලාවේ සඳහන් කරන්න මම ප්‍රධාන වශයෙන් නිශ්චිත වශයෙන් කතා කරන්නේ ප්‍රධාන කාරණා දෙකක් එකක් වන සම්පත් අමාත්‍යාංශ සම්බන්ධ කාරණාවක් එකක් මේ වන සම්පත් විෂය අපේ ඉතාමත් වැදගත් විෂයක් එකපැත්තෙන් පරිසර පද්ධති රැකෙන සම්බන්ධව අපි අනාගතයේ තීන්දුව කරන සම්බන්ධව ඒ වගේම අනාගත පරම්පරාව සම්බන්ධව කියවෙන විෂයක් වන සම්පත් විෂය ඒක නිසා මේ පරිසර පද්ධතිය රැක ගැනීම ඔබේ මගේ අපේ වගකීමක් බවට පත් වෙලා තියෙනවා ඒ වෙනුවෙන් ගන්න ඕනෑකම කියා මාර්ගයකට අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙන්න සූදානම් පරිසරයට පෞද්ගලිකව ආදරය කරන කෙනෙක් විදියට පෞද්ගලිකව කැලයක් වවන්න මැදිහත් වෙච්ච කෙනෙක් විදියට අපි අපේ පැතිවල ගොඩක් වෙලාවට තේගලවල කැලවල් ඉඳනවා කරේ අමතෙන්නේ මම තේගල කැලවල් ගලවල තේ ඉඳනවා මම තේගලවල කැලයක් වවපු මිනිහෙක් ඒක නිසා පරිසරයට ආදරය කරන මිනිස්සු මේ හැම ගහක් ගැනම අපි කල්පනා කරමින් මේ රටේ සංස්කෘතියක් හදමු දරුවන් සමග මිනිසුන් සමග මේ පරිසර පද්ධතිය දියුණු කරන්න නැට්ටන් නිලධාරීන් සහ වෙනත් අය සමග මේ කටයුත්ත විතරක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිසරය ගැන කතා කරනකොට අපේ තියෙන පරිසර පද්ධතියේ ප්‍රධාන වනෝද්‍යානයන් කිහිපයක් තියෙනවා. ඒක මින්නේරේ වෙන්න පුළුවන්, යාල වෙන්න පුළුවන්, විල්පත්තු වෙන්න පුළුවන්, උඩවල වෙන්න පුළුවන්. මේ වනෝද්‍යාන පද්ධතිය මීට වඩා අපි සාධනීය විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? මිරවඩ ප්‍රයෝජනය ගන්නෙ කොහොමද මේක රකගන්නේ කොහොමද ඊළඟ પરම්පරාවට ගෙනියන්නේ කොහොමද කියලා පිළිබඳව විධිමත් සාකච්ඡාවක් අවශ්‍ය වෙලාවක් මේ යන වේගය තුළ මේ පරිසර පද්ධතියන් විනාශ වෙලා යනවා ෂය වෙලා යනවා අනිත් පැයෙන් බැලුවම සිංහරාජය වෙන්න පුළුවන් කන්නලිය වෙන්න පුළුවන් රමේෂ්වද නැමැතිතුමා ඉන්නවා කොට්ටෝ වෙන්න පුළුවන් මේ පරිසර පද්ධතිවල ඉතාමත් සුන්දර ස්ථාන අපි මේවා පාගමන් වලින් ගිහිල්ලා කැලේට යන්න පුළුවන් ස්ථාන ගරු රාජ්‍ය ගරු ඇමැතිතුමියනේ අපි අමාත්‍යාංශ උපදේශ සභා කාර්යසභා යෝජනා කරා මේ වගේම තවත් රක්ෂිත කැලවල් ගණනාවක් අපේ රටේ තියෙනවා සුන්දර කැලවල් ගණනාවක් මානියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ දෙදේගල රක්ෂිතය අනිත් පැත්තෙන් ගල මුලටින් රක්ෂිතය දියදාව රක්ෂිතය මාතරත් හම්බන්තොට යාකරන රම්මල රක්ෂිතය දවන්ත පරිසර පද්ධතියක් නිර්මාණය කරන රක්ෂිතයන් ප්‍රමාණයක් ඒ රක්ෂිතයන් වල සුන්දර ස්ථාන නරඹන්න ඒ සුදුසු පහසුකම් ලබා දෙන ක්‍රමවේදයක් සංචාරකයන්ට සංචාරකයන් කිව්වම සුද්ධම වෙන්න ඕනේ දේශීය සංචාරකයන්ටත් මේ කැලවල් අතුරට ගිහිල්ලා මේව නරඹන්න පුළුවන් ක්‍රමවේදයක් සඳහා වන ක්‍රියාමාර්ග ගන්න කියන එක නිලධාරීන්ගේ අවධානයට යොමු කරනවා අපි මේ කාරණා අමාත්‍යාංශ උපදේශ කාර්යසභාවේදී යෝජනාවක් ඉදිරිපත් කරා ඒ වගේම කැලෑ සංරක්ෂණය කරන ක්‍රමවේදය මිනිසුන් සමග එකතු වෙලා කරනව හැරෙන්න අපිට වෙනත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ වගේම වනජීවී අමාත්‍යාංශ සම්බන්ධ කාරණා කිහිපයක් මට ලැබිච්ච කෙටි වෙලාව සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා වනජීවී අමාත්‍යාංශ අපේ රටේ තවත් ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක් අපේ රටේ ආර්ථිකයට උදව් කරන අමාත්‍යාංශයක් වගේම ආර්ථිකය විනාශ කරන අමාත්‍යාංශයක් බවටත් අද වනජීවී අමාත්‍යාංශය පත් වෙලා ඒකට ප්‍රධාන හේතුව වනජීවී අමාත්‍යාංශයට පාලනය විය යුතු වගහානි කරන සත්වයන් සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ සභා පාර්ලිමේන්තුවේ එළියේ අද මිනිසුන් මහා හඬක් නගන වෙලාවක ඒ සඳහා වන කිසිදු සාධනීය පියවරකට යන්න උත්සාහයන්වත් නැහැ ගරු ඇමතුමියනි. වනජීවී අමාත්‍යාංශ අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමට යම් දායකත්වයක් දෙනවාද කියලා සැකයි. වගාවන් වලින් 40% අඩු අපිට අහිමි වෙනවා වන සතුන් නිසාවෙන්. ඒ සම්බේ වන සතුන් සම්බන්ධ නීති වෙනස් කරමින් සතුන් රැකෙන්නත් ඕන, හැබැයි පරිසරය රැකෙන්නත් ඕන, මිනිසුන් රැකෙන්නත් ඕන. ඒක නිසා අපේ පරිසර පද්ධතියට ගැළපෙන ආකාරයට විද්‍යාත්මක ප්‍රවේශයකින් ඒ වගා හානි කරන වනජීවීන් ඒක ඉත්තාවා දඬුලේන ඌරා වෙමනන්නම් වඳුර ළිලව ඕන සතෙක් වෙන්න පුළුවන් යම් ක්‍රමයකින් නිර්මාණය කරන්න. අද වගා හානි සිදුවෙනවා වගේම මේ සත්තුන් නිසාවෙන් වගාවේ යෙදෙන මිනිස්සු වගාවෙන් අයින් කරලා අද අපේ පැතිවල කිසිම භෝගයක් අතුරු භෝගයක් හොවන්නේ නැහැ. මොනරුන් වනරු මොනරුන් ඇතුළු ඒ වනසතුන්ගේ පීඩාව නිසාවෙන්. ඒ නිසා මේව සම්බන්ධ යම් නියාමනයක් කරන්න ගරු ඇමැත්තුමියගේ අවධානය යොමු කරනවා. මා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්ක දෙනියාය ආසනය මම නියෝජනය කරන්නේ. අපේ සිංහරාජ රක්ෂිතය සිංහරාජ කැලය ඒක ලෝක උරුමයක් විදිහට තියෙනවා. ඒ වගේම අවශේෂ කැලයන් ගණනාවක් තියෙනවා. අපේ වන සම්පත් දෙපාර්තමේන්තුව හරහා වන සංරක්ෂණ කාර්යාලයක් තිබුණා වුණත් අපේ මේ ප්‍රදේශයට වනජීවී කාර්යාලයක් නැහැ. මාතර දිස්ත්‍රික්කයේ තියෙන එකම වනජීවී කාර්යාලය මිරිස්සේ තියෙන්නේ. අපි අවස්ථා ගණනාවකදී ඉල්ලීමක් කරා වනජීවී කාර්යාලයක් වයිල්ඩ්ලයිෆ් කාර්යාලයක් දෙන්න දෙනියාය ප්‍රදේශයට. දෙනියාය ඉන්න සුදු වඳුර, දෙනියාය ඉන්න කුරුවලිය, ඔබතුමියක් දන්නවා ඔබතුමියගේ දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ තියෙන මෙහා සක්මන් කරන සුදුවලිය කුරුවලිය ඒ වගේම සුදු වඳුර තවත් දිවියන් අතළු ගණන් සත්තුන් ගණනාවක් ඉන්නවා. අද හැම ගණාගේම ජීවිතය අවධානයට ලක් වෙලා තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීමක් අවධානයක් නොලැබෙන නිසාවෙන් ඒක වනජීවි කාර්යයක් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් ඔබතුමියගේ විශේෂ අවධානය යොමු කරන්න විශේෂයෙන් මේ වෙලාවල ඉල්ලගත්ත ප්‍රධාන කාරණාව මාතරත් කිඹුලත් අතර තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. මාතර නිල්වලා ගඟත් කිඹුලත් අතර තියෙන සම්බන්ධතාවය අද අපට සාපයක් බවට පත් වෙලා අද නිල්වලා ගඟේ හිටපු කිඹුලන් ටික සියල්ලක්ම ගඟේ ඉහත්තාවට ගිහිල්ලා නිල්වලා ගඟහා බැඳිච්ච හැම අතු ගංගාවකම කිඹුලන් විශාල වශයෙන් ගැවසෙනවා. අද ඒ ගංගා පද්ධති කිසිම ප්‍රයෝජනයක් අඩුම ගානේ වළඳක් හොදන්න වැම්ද පාවිච්චි කරන නාන්න කියන පාවිච්චි කරන කිසි දෙයක් නැති ආකාරයට ගංගා පද්ධතියම පාවිච්චි කරනකොට අතරපත් වෙලා කිඹුල් වදොර නිසාවෙන් ගරු ඇමතුමනි අපෙන් දිගින් දිගටම ඉල්ලුවා මේ කිඹුලන් යම් ප්‍රමාණයකට අල්ලගෙන ඒ අවශ්‍ය ස්ථානට ඒක උඩාල වලට වෙන්න බලා යාලට වෙන්න බලා වෙනතකට ගෙනියන්න කියලා. නමුත් පහුගිය කාලේ තාමත් මන්දගාමී ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණේ ගාමීය ප්‍රදේශවල මාතර නගරේ ඉඳලා මීටර 500ක් 600ක් එහෙන් තියෙන වේරගම්පිට පිළදුව උයන්වත්ත වගේ ප්‍රදේශවල අද කිඹුල් හදදහන් බාඩ පත්වලා නිල්ලලා ගඟේ හිටපු කිඹුලන් සියල්ලම ඇවිල්ලා කරුර ඇමැත්තමියනේ. මේ ප්‍රදේශවල පහුගිය ගංවතුර තත්ත්වයන් නිසාවෙන් එදා ගඟේ හිටපු කිඹුලන් අද සියල්ලම ගොඩබිමට ඇවිල්ලා ගඟේ ඉන්න කිඹුලේ කල්ලන එක ප්‍රායෝගික ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා අද ගොඩබිමේ තමයි කිඹුලන්ගේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඔබද මේකෙන් මේ ආයවය යෝජනා වෙලාවදී ඉල්ලාමත් ගෞරවයෙන් ඉල්ලනවා. මාතර දිස්ත්‍රික්කේ නිලධාරි ප්‍රමාණයක් නැති නිසාවෙන් අනිකුත් ප්‍රදේශවල ඉන්න නිලධාරීන් ටික එකතු කරලා මේ වෙලාව විශේෂ මෙහෙයුමක් කරලා මේ හානිදායි පරිසර පද්ධතියට බලපෑමක් ඇති වෙන ආකාරයේ මිනිස් ජන ජීවිතය අවදානමට පත් කරපු මේ කිඹුලන් ටික අල්ලලා ගිහිල්ලා සුදුසු ස්ථානයකට දාන්න. ඒ වගේම නිලධාරීන් උත් ඉල්ලනවා කිඹුල අල්ලලා ගිහිල්ලා දාන සුදුසු ස්ථානට. පහුගිය කාලේ වේරගම්පිට ගමේම මිනිස්සු දෙකදොළ වනජීවීක දෙකදොළ කිඹුලෙක් කැල්ලු අඩි 18ක කිඹුල පටවල ගෙනිච්චා වාහනයෙන් ගිහිල්ලා දාලා තියෙන්නේ ගඟේ එහා පැත්තේ දිය ගහට. දැන් මේ කිලෝමීටර් 15ක් විතර වටෙන් ගිහිල්ලා දිය ගහට තමයි කිඹුල දාලා තියෙන්නේ. දැන් එහෙම ධම්මම මේ වැඩේ වෙන්නේ නැහැ. එදා කිඹුලන්ට ආදිවාසී පරිසරයක් තියෙන ඕනතරම් රක්ෂිතයන් සහ කලාපේමානයක් තියෙනවා. මේ කිඹුල් උවදොරින් මේ වෙලාවේ බේර ගන්න පුළුවන් වෙලාවක් ගඟේ ඉහත්තාවේ අතු ගංගා හැම එකම කිඹුල්ලු ගිහිල්ලා සිය ගාන මිනිස්සු පහුගිය ඉතිහාසයේ පහුගිය කාල සීමා තුළ ජීවිතේ නැති වුණා. ඒ නිසා මේ කිඹුල් උවදොරින් මාතර දිස්ත්‍රික්කේ බේර දෙන්න වනජීවී වන සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් කරලා ලබා දෙන්න මිනිසුන්ගේ සහයත් ඒකට ලබා දෙන්න සූදානම්. මිනිස්සු දෙකට පෙළ ගැහෙලා ඉන්නවා. ඒ සහයෝගය ලබා දීලා ඒ කටයුතු කරන්න කියන ආරාධනාව කරමින් පරිසරයත් කැලයත් මේ වනජීවිනුත් අපේ උරුමයන් සියටල් මේ සම්බන්ධව ඉතාමත් හොඳ කියමනක් කිව්වා. මේ පරිසර පද්ධතිය විනාශ කරලා අපිට ඕන විදිහට කටයුතු කරන්න පුළුවන්. ගංගාවන් විනාශ කරලා ඕන විදිහට කටයුතු කරන්න පුළුවන්. හැබැයි අවසානයේදී ඉතුරු වෙන්නේ ඒ සියල්ල කරන්නේ සල්ලි වෙනුවෙන් නම් සල්ලි විතරක් කාලා ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිසර පද්ධතිය රකගන්න අවශ්‍ය මොහොතක මේ සඳහා මැදිහත් වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් මට වෙලාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත කරමින් මානියන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ප්‍රියංකර ජයරත්න ගරු ඇමතිතුමා සභාවට දී සිටිනවද? ඊළඟට ගරු චාල්ස් නිර්මලනාදන් ගරු ඇමතු මන්ත්‍රීතුමා ගරු ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමා පරිසර අමාත්‍යාංශය ශීර්ෂාංක 160 කාර්ක සභාව එකඟද?
හායි.
වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ශීර්ෂාංක 161 කාර්ක සභාව එකඟද?
හායි.
වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ශීර්ෂාංක 283 කාර්ක සභාව එකඟද?
හායි.
වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ශීර්ෂාංක 284 කාර්ක සභාව එකඟද?
හායි.
වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ශීර්ෂාංක 294 කාර්ක සභාව එකඟද?
හායි.
පාර්ලිමේන්තුවේ යලි රැස්වේ. ශීර්ෂ 160, 161, 283, 284 සහ 294 සංශෝධන රහිතව කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. දිනට නියමිත කටයුතු යෝජනාංක 2 වනජීවි හා වනසම්පත් සංරක්ෂණ
යෝජනාංක 2 ඉදිරිපත් කරනවා ගරු සභාව.
සභාව එකඟද?
හායි.